මං හිතන්නේ ඒක සෑහෙන පිළිතුරක් වෙන්න
දැන් වැඩිපුරත් එක්ක පිළිතුරක්.
ඒ වගේම මේ අපි ලින්ක් එකක් දෙමු නේද? Google නම් මේකට පබ්ලිෂ් කරලා තියෙනවා මොනවද කරන්න ඕන කියලා.
ඔව් ඒක තමයි.
Google AdSense ගැන හොඳ ඩිමෝ එකක් තිබ්බා ඒගොල්ලන්ගේ සයිට්
එකේ. ඒක අපි දෙමු නේද?
ඊළඟට චරිත් අහලා තියෙන අපෙන් ප්‍රශ්නයක් මොබයිල් ෆෝන්ස් ගැන අහලා තින්නේ. මේ BlackBerry ෆෝන් එකක් මිලදී ගැනීමේදී මොනවද හැලකිලිමත් වෙන්න ඕන? ඒගොල්ලෝ වැඩියෙන් වාසිදායක BlackBerry එකක් ගන්න එකද Apple iPhone එකක් ගන්න එකද කියලා අහලා තිනවා.
ගොඩක් අය හිතන ප්‍රශ්නයක්.
ඔව් ඉතින් මෙහෙමයි මට අහන්න තියෙන්නේ ඒ BlackBerry එකක් ගන්න කියලා. එයාගේ අවශ්‍යතාවයක් ඇදෙනේ ඔය ෆෝන් එකක් ගන්නකොට තමයි normal විදිහට call එකක් ගන්න නම් SMS එකක් ගහන්න නම් ඔය දෙකෙන් කොයි එකක් ගත්තත් අර බුද්ධිකේ જાති ෆෝන් එකක් ගත්තත් නේ දිල්ල දිල්ලගේ જાති එකක් ගත්තත්
ඒ වැඩේ කරගන්න.
වැඩේ
කරා. දැන් වැඩේ තියෙන්නේ ද BlackBerry වගේ ඒවා සාමාන්‍ය business class phones නේ.
ඔව්.
ඒක නිසා මේවට දෙන service වලත් ගන්න සෑහෙන වැඩි. ඒ කියන්නේ මාස එකට සෑහෙන ගාණක් ගන්නවද?
නිකම්ම phone එක නෙමෙයි වෙනම service එකක් තියෙනවා.
ඔව් BlackBerry service එක.
Services වලට සෑහෙන ගාණක් ගෙවන්න ඕනේ
මේ. ඔව්. Dialog විතරයි නේද දැනට BlackBerry කරන්නේ?
නෑ නෑ. Dialog දෙනවා, Airtel දෙනවා.
Mobitel?
Mobitel නෑ. Celltel දෙනවා. ඉතින් ඒක නිසා BlackBerry service එකටමයි දැන් මාසෙට 1800ක් විතර ගෙවන්නේ.
ඔව් දැන් 1000කට කිට්ටු
ගන්න.
BlackBerry කියලා කියන්නේ ඇත්තනම මහ ලොකු විචාවක් නෑ BlackBerry වල දෙන ඊමේල් එකක් ආවම ඒලාට ඊමේල් එකක් ආවම වෙන්නනවා. ඔයිට වඩා ඇති දෙයක් BlackBerry වල
නෑ. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ දැන් ඊමේල් එකක් ආවද නැද්ද කියලා බලන්න අපි සර්වර් එකට ගිහලා බලන්න
අපි. ඔව් දැන්
මේ ඊමේල් එකක් ආවත් අපිට.
ඔව් ඉතින් ඒකත් මෙහෙමයි දැන් මේල් එකක් මට තියෙන එක ගැටලුවක් තමයි මේල් එකක් ආවොත් අප්පරේටම තමන්ට මේල් එක දැනගන්න ඕනේද කියලා. දැන් මම දැන් කරපු ගාන
මේක SMS එකට සමානයි නේ ඒක වෙන්නේ.
ඔව්. ඉතින් ඕකත් දැන් උදාහරණයක් ගත්තා දැන් මගේ මොබයිල් එකේ BlackBerry එකත් නෑ පුෂුත් නෑ push mail කියන solution එකක් නෑ. මට මම දාලා තියෙන්නේ iMap always on කියන එක තමයි දාලා තියෙන්නේ. මම GPRS normally පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් තප්පර 40 50ක් ඒ කියන්නේ විනාඩියකට අඩු කාලයකදී අලුත් මේල් එකක් ආවම මම notify කරනවා මේල් එකක් ආවා කියලා. දැන් යන cost එක කියලා බැලුවත් හර්ෂ මට සාමාන්‍යයෙන් මාසෙට GPRS bill ඒ කියන්නේ මම නිකන් browse උත් කළා ෆෝන් එකේ රුපියල් 500ක් 600ක් වගේ තමයි එන්නේ. නමුත් BlackBerry device එකක් ගත්තොත් එහෙනම් BlackBerry rental එක විතරක් රුපියල් 2000කට වැඩි.
ඒක ඇත්තටම ඉතින් එහෙම බැලුවොත් ඇත්තටම වැඩක් නැහැ.
ඇත්තටම මගේ නම් පෞද්ගලික අදහස නම් BlackBerry කියන සර්විස් එක ඉන්ඩිවිජුවල් යූසර්ස් ලට වැඩන්නේ
නැහැ. ඔව් යන්නේ ඒ කියන්නේ එතන පොයින්ට් එකක් තියෙනවා ගාලින්. ඒ කියන්නේ දැන් මෙයා සාමාන්‍ය ඒ කියන්නේ පරිශීලකෙක් විදිහට අහලා තින්නේ නිකන් ෆෝන් එකක් අරගෙන. ඒ විදිහට බැලුවොත් එහෙම ඉතින් BlackBerry වලින් ලැබෙන විශේෂ වාසියක් කියලා කියන්න අමාරුයි. ඒත් දැන් ඔක කම්පැනික් විදිහට කියන්නේ කෝපරේට් සොලූෂන් එකකට යනවා නම් හැබැයි BlackBerry වල තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ඒකේ එන්ටර්ප්‍රයිස් සර්විස් එක තියෙනවා. ඒ
කියන්නේ මෙහෙමයි BlackBerry එන්ටර්ප්‍රයිස් එකක් කියලා කියන්නේ කම්පැනියෙන් කියලා ඩයලොග් එකෙන් BlackBerry 10ක් ගන්න එක නෙමෙයි. BlackBerry සර්වර් එකක් තමන්ගේ ඔෆිස් එක ඇතුලේ දුවනවා නම් BlackBerry එන්ටර්ප්‍රයිස් සොලූෂන් එකක් දුවනවා නම් ඔගොල්ලෝ එක්ස්චේන්ජ් සර්වර් එකක් වගේ තියෙනවා නම් එක්ස්චේන්ජ් සර්වර් එකත් එක්ක කනෙක්ට් කරලා මේ කන්ටැක්ට් සින්ක්‍රොනයිස් කරන්න Outlook එක සින්ක්‍රොනයිස් වෙන්න.
ඔව්. ඔය එකම ඒ කියන්නේ අපි ලියන ඇප්ලිකේෂන් උනත් ඒ සර්වර් එක කනෙක්ට් කරලා හරියට ඒ කියන්නේ ෆෝන් එක කියන්නේ ලැප්ටොප් එකක් වගේ. ඒකට කියන්නේ නිකන් මැෂින් 10ක් ඩිප්ලොයි කරා වගේ තමයි කොහේට යූසර්ස් ලඟ
ගියේ. ඒ කියන්නේ දැන් මෙහෙම මම උදාහරණයක් ගත්තොත් මම BlackBerry එකට මේල් එකක් එනවා. ඒ මේල් එක අහම මම ඒ මේල් එකට රිප්ලයි එකක් දානවා. ඊට පස්සේ මම ඔෆිස් එකේ ගිහලා මගේ කම්පියුටර් එක ඔන් කරාම මගේ Outlook එකේ රිප්ලයි කරපු මේල් එක send items වල තියෙනවා.
ඔව්. ඉතින් ඒක සින්ක්‍රොනයිස් වෙලා.
ඒක සින්ක්‍රොනයිසේෂන් මේක එන්නේ BlackBerry enterprise server එකක් Tamanට දෙනවනම් ඒ විතරයි. දැන් dialog එකේ උදාහරණයක් ගත්තොත් මේ facility එක Tamanට ලැබෙන්නේ නැහැ. Tamanගේ යවපු මේල් එක Tamanට නැහැ. Tamanට එන මේල් එක Tamanට forward වෙලා BlackBerry account එකට ගිහිල්ලා තමයි එන්නේ. හැබැයි මේ මම නම් ගොඩාක් ගැටලු දැකලා තියෙනවා මේ BlackBerry services වලදී. ගොඩක් වෙලාට මේල් bounce වෙනවා, මේල් හරියට deliver වෙන්නේ නැහැ, යන්නේ. ඉතින් ලොකු ගැටලු තියෙනවා. අනික මේ BlackBerry service එකෙන් ඇත්තටම කරන්නේ මේක real time mail එකක් නෙමෙයි එන්නේ. මෙයත් කරන්නේ ඔයාගේ SMTP මේ POP3 හරි IMAP හරි server එකට connect වෙවි BlackBerry
service
එකෙන් check කරලා මේල් එක අරන් එවන එක තමයි කරන්නේ.
මේක ඉස්සන්නවට වැඩක් කරන්නේ.
හොර වැඩක් කරන්නේ. ඉතින් ඕක වාට ෆෝන් එකෙන් දැන් උදාහරණයක් ගත්තොත් දැනට තියෙන 180 90ක් අලුත් මාදිලේ ෆෝන් වල මේ IMAP always on කියන එකයි POP3 කියන එකයි support කරනවා. උදාහරණයකට Gmail එකක් වුණත් ඔයාලට ෆෝන් එකට සෙටප් කරගන්න
පුළුවන්. විනාඩි 2 3ක් ඇතුළත අනිවාර්යයෙන් මේල් එක එනවා.
ඔයාලට කියන්න පුළුවන් විනාඩි 5 පමණ. මොකද දැන් GPRS වල ඒගොල්ලෝ කනෙක්ෂන් ඉනිෂියල් කනෙක්ෂන් චාර්ජ් එක කවුරුත් ගන්න
යන්නේ.
ඒ කියන්නේ GPRS ඩිස්කනෙක්ට් වුණා, ඉතින් රුපියල් 2000ක් ගත්තා, ඩිස්කනෙක්ට් වුණා, කනෙක්ට් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කියන්න පුළුවන් විනාඩි 5 පමණ මේල් බලලා අව නොටිෆයි කරන්න කියලා. අනික ඕනේ නැති මේල් ඩවුන්ලෝඩ් කරන්න එයාට කියන්න පුළුවන් හෙඩේ විතර ඩවුන්ලෝඩ් කරලා කාගෙන්ද කියලා කියන්න අවශ්‍ය නැන්නා මේල් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. iPhone එක ගැන කතා කරොත් එහෙම iPhone පෞද්ගලික නම් මම කියන්නේ ඇයි ගන්න කියලා.
තවද නෑ.
නෑ ඒ කියන්නේ ඉතින් මේ බුද්ධික 3 වල ආවම නම් ඉතින් පොඩ්ඩක් ආව නේද කට් ඇන් පේස්ට් එකක්
අතට.
ඔව් එතන මේ මට නම් කියන්නේ ඕක මේ ෆෝන් එකක් විදිහට පාවිච්චි කරන්න නෙමෙයි කියන්නේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ඩිවයිස් එකක් විදිහට නම් මාර හොඳයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් ලියලා ගොඩක් දේවල් කරගන්න
පුළුවන්. ප්‍රශ්නේ හිටින මෙයා කම්පෙයා කරන්නේ iPhone එකයි BlackBerry එකයි.
ඔව් දැන් උදාහරණයක් ගත්තොත්
හරි සම්පූර්ණ දෙක වෙනස්.
හරි අපි ගමු හරිස දැන් මේ BlackBerry සර්විස් එකේ දෙන සොලියුෂන් එක තමයි නිකන් ගන්න බැරිද කියලා.
ඔව්.
පුළුවන්.
පුළුවන්.
මොකද නะ දැන් මම පාවිච්චි කරනවා සින්ක්‍රොනයිසේෂන් සොලියුෂන් එකක් සින්ක් මට මතක නැහැ සයිට් එකේ නම මම සයිට් එකේ නම කියන්න මගේ ෆෝන් එකේ කන්ටැක්ට්ස් එතකොට මගේ ටු ඩු ලිස්ට් එක එතකොට මගේ කැලෙන්ඩර් එක ඔක්කොම සින්ක්‍රොනයිස් වෙනවා මේ ෆ්‍රී
සර්විස්
එකත් එක්ක
ෆ්‍රී
එක ඊට පස්සේ මේ මේක තවත් මම සින්ක්‍රොනයිස් කරනවා මගේ ලැප්ටොප් එකත් එක්ක එතකොට මගේ ලැප්ටොප් එක Outlook කරලා තියෙන කන්ටැක්ට් ලිස්ට් එකයි මගේ ටු ඩු ලිස්ට් එකයි එතකොට මගේ තියෙන
කැලෙන්ඩර්ස් ඔක්කොම
අරකට එක ඉතින් මම ෆෝන් එකේ අපි තමයි ඉවෙන්ට් එකක් ඇඩ් කරා කියලා මම ඔෆිස් එකේ ගිහිල්ලා හරි මම ගෙදර ගිහිල්ලා හරි මගේ ඔෆිස් එකේ ලැප් කම්පියුටර් හරි ගෙදර කම්පියුටර් හරි ඔන් කරපු ගම අර ඉවෙන්ට් එක ක්‍රියේට් වෙලා තියෙනවා මීට අමතරව දැන් අලුත් හැමෝම පාවිච්චි කරන්නේ නැන්නේ හරි මේ Google එතකොට Google කැලෙන්ඩර් තියෙනවා Google to do list තියෙනවා එතකොට Google contacts තියෙනවා මේකත් අරගොල්ලොත් එක සින්ක්‍රොනයිස් කරන්න පුළුවන් එතකොට ඔයා Google calendar එකේ event එකක් හදුවත් ඔයාගේ මේ හැමතැනම තියෙනවා. ඉතින් මේ වගේ services දැන් ගොඩක් තියෙනවා.
ඒක නේ ඔය ඕවා ඉස්සරෝනේ දැන් ඔය වගේ services තිබෙන තියෙනවා. ඔය phone වල විතරයි ඕවා තිබ්බේ.
දැන් ඉතින් දැන් ඇත්තටම මේ වගේ නොමිලේ මේ වගේ දේවල් හරි ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් එයා හමු බැනේට උත්තරේ තමයි
දෙකම ගන්න.
අවන් ආස phone එකක් ගන්න.
ඔව් ඒකම ගලින් මේ අපි තව මේ සැලකිලිමත් වෙන්න ඕන එකක් තියෙනවා මේ දැන් BlackBerry Apple iPhone කිව්වහම ඒ සමාගම් වල මේ corporate image එකත් එක්ක මේ හැදිච්ච ඒ කියන්නේ මෙන්නම class එකක් තියෙනවා නේ ඒකට ඒ කියන්නේ දැන් ඒ જાති එකක් ගත්තාම තමන්ට තියෙන පොඩි ඒ කියන්නේ තෘප්තියක් තියෙනවා මම දැන් පාවිච්චි කරන iPhone එකක් එහෙම කියලා මේ ඉතින් ඒක අපිට කියන්නේ ඒක පුද්ගලයෙන් පුද්ගලයාට වෙනස් වෙනවා දැන් අපිට කියන්න බලන්න මේකේ තියෙන මේ තාක්ෂණික පැත්ත හරි ඒකේ තියෙන තමයි කරන්න පුළුවන්
මේ ඔය ෆෝන් එක ලස්සන BlackBerry කියලා කරකවලා වෙන්නපුවම හරි ආසයි ගන්න.
ඔච්චර ඕනේ නැහැ. ඔච්චර කවුරුත් ඕනේ නැහැ. මමත් ගිහලා මේ LG ෆෝන් එක උස්සන් ආයේ මෙලෝ දෙයක් නැතු. කිසිම දෙයක් නැහැ. ෆෝන් එක ලස්සනයි කියලා දෙනවා. ආසාවක් ඇති වෙන ඔන් කරාම ලස්සන GUI එකක් තියෙනවා. ගත්ත දැන් ඉතින් කල්පනා කරන්න අයියෝ මොකද්ද මේ කරේ කියලා අර සින්ක්‍රොනයිසේෂන් කතා ටික කරන ඇප්ලිකේෂන් එකක් දාන්න බෑ. හරියට මේ ඕන කරන්න තැන ඕන දේවල් නැහැ. ඉතින් බෞද්ගලි ගණන මම කියන්නේ පුළුවන් නම් Windows Mobile දුවන device එකක් ගන්න කියලා
හැමෝම recommend
කරනවා නේ. ඇයි කියලා තේරෙයි ඒක පාටි එක දවසක් පාවිච්චි කරන මම එහෙම කියන්නේ. මොකද අපේ office එකෙත් ගොඩක් කට්ටිය මාන්තක ඔකට රන් දුනා. ඕක වැඩක් නැහැ Nokia ගන්න.
ඒ කවුරුනේ පාවිච්චි කරන්නේ HTC Touch.
ඔව් HTC මම දෙකක් තුනක් හරිස
පාවිච්චි කරනවා. ඒක හොඳයිද? ඒ Windows Mobile නේ රන් වෙන්නේ.
ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් HTC අය කරන්නේ Windows Mobile තමයි core එක. ඒගොල්ලෝ උඩින් අර touch interface එකක් උඩින් දාලා දෙන එක touch කරන්නේ. මේ ඉතින් මගේ නම් දැනට තියෙන
දෙයක්
තමයි මේ Samsung Omnia එකක් ගන්න එක.
පොඩක් ගණන් වැඩිනේ.
ගණන් නම් වැඩි තමයි. මේ එහෙම නැත්නම් මේ Windows Mobile එකක් තියෙනවා නම් dialog වල දැනට push service එක email වලට රුපියල් 500ක් මාසෙට ගෙවුවොත් ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් instant notification එක.
හ්ම්.
ඒක BlackBerry එකක්ම වෙන්න ඕනෙත් නැහැ. ඉතින් ඔයාලට පෞද්ගලිකව දැනගන්න අවශ්‍ය නම් මේක කරගන්නේ කොහොමද කියලා අපින් ආයෙ අහන්න අපි විස්තරාත්මකව දෙන්නම් නේ.
කොහොමද දැන් චරිත මේ?
උත්තර දුන්නොත් දැන් BlackBerry එකද iPhone එකද කියලා අහුවොත් කොහොමද කියන්නේ?
තමන් ආසෙක් ගන්න.
ඔව් එතන අපිට කියන්න බෑ මේ කොයි එක ගන්නද කියලා. දැන් අපි කතා කරපු දේවල් වලින් මං හිතන්නේ චරිත්‍ර මොනවද ප්‍රයෝජනයක් වෙයි නේද මේවයි කියන්නේ.
ඔව්.
අපේ අද්දකින් එක්ක අපි කිව්වේ මෙහෙමයි කියලා.
මෙහෙමයි
මම සමහරවල් මොනවද කියලා සමහරවල් හරි ආසයි
ඉතින්. ඔව්. මෙහෙම එක දෙයක් ගන්නකොට ක්‍රම දෙකක් තියෙන එකක් තමයි Tamanට අවශ්‍ය මොකද්ද කියලා ලිස්ට් එකක් හදලා මට මේ දේවල් මේකේ තියෙන්න ඕනේ කියලා Taman ලිස්ට් එකක් හදලා. ඒකට ඒ ෆෝන් එක ගන්න ගියාම බලන්න මේ ෆීචර්ස් ටිකේ ෆෝන් එකේ තියෙනවා. නැත්නම් ඇතෙන්ට ගිහිල්ලා අසයි කියලා දෙන්න මොන ෆෝන් එකද අරගන්න මම නම් කියන්නේ ඉතින් තමන් ආශ දෙන්නේ ගන්න ඕනේ
ඇත්තටම. ඔව් නැත්තම් ඉතින් අපි කිව්වා කියලා ෆීචර්ස් වැඩි කියලා අරගෙන
එයා ගැඹුරට කරන්නේ නැත්තම් ඇත්තනෝ තේරුමක් නැහැ නේද මොන දැන් ඇත්තනෝ දැන් උදාහරණයක් ගත්තොත් හර්ෂ කියනවා මට මේ ෆෝන් එක හොඳ දැන් බුද්ධික අපි ඉනා වුණාට බුද්ධික කියනවා මගේ හරි මං කෝල් එක කරනවා මං SMS ගහනවා
ගොඩක් ඇහන මගෙන සම අයියෝ මොකද්ද පාවිච්චි කරන ෆෝන් එක හොඳ එකක් ගන්නෝ කියලා. ඉතින් මට මං අවශ්‍ය කරන ෆීචර්ස් ටික තියෙනවා නะ.
ඔව් ඒක ඇති නේද?
මං මගේ iPhone එක මේක තමයි.
ඔව් ඒක තමන්ගේ ආසාව.
ඔය එකම කියන උලා මේ චරිත අහන්නේ කියන්නේ එයා මොනව හරි මොබයිල් මේ සොෆ්ට්වෙයාර් ලියන්න මොනව හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒවත් එක්ක වැඩ කරනවා නම් ඉතින් ඒත් ඔය දෙකම හොඳයි ඇත්තටම නේ.
ඔය ගත්තත් ඉතින් අපිට සිම්බියන් ගත්තත් ඩෙවලොප්මන්ට් කරන්න පුළුවන්.
ඔව් කරන්න පුළුවන් ඒකත් ඩෙවලොප්මන්ට් කරන්න පුළුවන්. ඒකාලේ මං හිතන්නේ මේ.
හැබැයි Apple iPhone ගත්තොත් බුද්ධික ඩෙවලොප්මන්ට් කරන්න ටිකක් කරදර වෙනවා.
ඔව් කරදරයි පොඩ්ඩක් ඒ කියන්නේ වියදමත් වැඩි එහෙම වෙනකොට data developer
කෝනේ
ඕන developer program එකේම register වෙන්න පුළුවන් නම් තමයි හොඳයි ඒකට. මේ ඒත් ඉතින් iPhone එක හැබැයි ඒ කියන්නේ develop කරන්න device එකක් විදිහට නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒකේ තියෙන features එක මේ ඒ වගේම SDK එක ඒවා තියෙන support එක ඒ experience එක ගන්න බෑ ඇත්තටම වෙන එකකින්. මේ හැබැයි phone එකක් විදිහට නම් ඉතින් ඒකද අපි කියපු කරණ තමයි ඉතින් බලපහන්නේ ඒකට නේ.
BlackBerry දැනට මේ ගොඩක් වෙලාවට මේ දැන් කට්ටිය වායිද අඩු වෙලා තියෙනවා පොඩ්ඩක්.
ඔව් මම හිතන්නේ පහුගිය දවස්වල BlackBerry ත් ඔය iPhone interface එක පොඩ්ඩක් copy කරලා ලැබිලා දෙනවා නේ.
ඒ කියන්නේ මම දැක Vodafone කට්ටිය මේ
promote කරනවා. Hard button මම හිතන්නේ දෙකක් විතරක්
තියෙන
එකක්
touch එකක්
හදලා. ඒකයි icons එහෙම මම හිතන්නේ තිබුණේ මේ ඔක්කොම iPhone වල වගේ වනේ.
ඔව්.
දැන් iPhone එක open person ඔය හැම එකම touch කරන්න ගත්තේ.
ඔව් ඇත්තනම් මේ Apple කට්ටියගේ Google මේ ඇත්තනම් හොඳ දෙයක් තමයි මේ innovative ideas එළියට දෙනවා නේ බුද්ධික.
ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ හරියටම මේ catch කරගන්න userලට ඕන මොනවද කියලා. ඒගොල්ලෝ හිතන්නේ කියන්නේ developer ගේ level එකෙන් නෙමෙයි ඒගොල්ලෝ හිතන්නේ. user ගේ පැත්තෙන් හිතලා තමයි හැමදේම කරන්නේ.
හැබැයි ඊට පස්සේ ඉතින් අනික් කට්ටියගේ හොඳම gadget ටික copy කරගෙන ඒගොල්ලෝ ඒක හදලා මුදල් වෙනවා.
ඔව් හැමදේකුත් තියෙනවා.
හැමදේකුත් තියෙනවා නේ.
ඔව් ඊළඟට අපේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක ඇත්තටම Skype වලින් ආපු එකක් අපේ නදීෂාන් තමයි අහලා දෙන්නේ මේ යහලා තියෙනවා Windows XP වල administrator password එක recover කරන්නේ කොහොමද කියලා මොකද කියන්නේ
recover කරන්න බෑ නේද
recover කරන්න බෑ ඒ කියන්නේ තියෙන්නේ මොකද්ද කියලා නම් තමන්ට තමන් දාලා තියෙන password එක මතක නැත්තා recover කරන්න විදියක් නැහැ මේක reset කරගන්න පුළුවන් අර පොඩි පොඩි tool තියෙනවා ඒ software දාලා load කරලා අර machine එකේ CD එකෙන් boot කරලා හැබැයි මේක කරාම ගොඩක් ගැටලු තියෙනවා නේ බුද්ධික word වැඩ කරන්නේ නැතුව යනවා
ඔව් මේ මත් එක සැරයක් කරා ඒකේ මේ ISO image එකක් ඇත්තටම දෙන්නේ ඒකේ CD එක write කරලා ඒකෙන් boot කරාම ඒක Linux kernel එකට තමයි boot වෙන්නේ ඒකෙන් reset කරන්න පුළුවන් හැබැයි reset කරාම මට ගැටලු වගේක් ආවා මට office package එක install කරන්න උනා
බෝ. ඔව් මෙතෙන්දී ඇත්තටම
ඒ වගේ මේ Visual Studio එකත් පොඩි පොඩි ගැටලු ටිකක් ආවා ඒක repair කරන්න උනා දාලා.
ඉතින් මෙහෙමයි. දැන් Tamanට මේ මේකදී data නම් ගන්න ඕන ඔය hard disk එක ගලලා වෙන machine එකකට ගාලා අවශ්‍ය data ටික copy කරගත්තා නම්
encrypt කරලා තියෙන එක කරන්න බෑ.
ඔව් ඒ කියන්නේ encrypt කියන්නේ Taman directory encrypt කරලා තියෙනවා නම් මේක ලොකු ගැටලුවක් වෙනවා මොකද ඔය password crack කරත් හර්ෂ වැඩ කරන්නේ
නෑ.
මොකද එතකොට අර එයාට තියෙන ඒ වෙලාවට අර යූස් කරපු කී එකයි මේකයි වෙනස් වෙච්ච හින්දා ඩීක්‍රිප්ට් කරන්න බැරි
වෙනවා නේ.
ඔව් එතෙන්දි පොඩි ගැටලුවක් නම් එනවා. ඒ අරින්න නම් සාමාන්‍ය පාවිච්චි කරන කෙනෙක් මන්න හිතන්නේ මේක එන්ක්‍රිප්ට් කරලා තියාගන්නේ කියලා.
ඔව්.
මේ ඒක නිසා එච්චර ගැටලුවක් වෙන්නේ දිහන් නැහැ. අපි ඒකට අවශ්‍ය ටූල් මොනවාද කියලා කියන්න පුළුවන්ද බුද්ධික?
Google search එකක් දැම්මම ගොඩක් වෙලාවට හොයාගන්න පුළුවන්.
ඔව් හොයාගන්න පුළුවන් මේ.
ඒක අපි සයිට් එකේ දාන්න ready හොඳයි. ඒක හොයාගන්න
පුළුවන්. පොඩ්ඩක් recover නම් කරන්න බෑ. reset තමයි.
ඔව් ඒ කියන්නේ තියෙන password එක බලන්නේ කොහොමද කියලා නම් කොහොමත් කරන්න බෑ.
ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ නුවන් අහලා තියෙනවා අපෙන්. එයා මේ YouTube වලට video clips වගේක් දාලා තිනවා. ඒකෙදි මේ එයාගෙන ඒකේ hit count එක 200ක් 250ක් වගේ තමයි එන්නේ කියලා. ඒ ප්‍රශ්නේ ඇත්තටම මේ ඉගෙන අපිට පැහැදිලි කරගන්න ටිකක් තියෙන ඇත්තටම 200කට වඩා ඒක බලනවාද? ඒ වගේම එයාමද මේ බලලා මේ චෙක් කරන්නේ කියලා නේ hit count එක වැඩි වෙනවද කියලා.
නෝ තමන්ව බැලුවා 100 වාරයක් බැලුවා කියලා නම් මේක
වැඩි වෙන්නේ නැහැ.
නුවන් අපිට මේ ඔයාගේ URL එකක් එවනම් අපිටත් ඔක පොඩ්ඩක් බලන්න දෙවරා නේ. ඊළඟ ඉතින් අපිට මේල් එකකින් හරි දානවා නම් URL එක මේකයි කියලා මේ අපිට බලන්න
දෙන්න වැඩ කරන්නේ නැහැ ඒක.
ඔව් ඒක පයි කියන්නේ තමන් කීපාරක් එක username එකෙන් log වෙලා නම්
තියෙන්නේ. සමහරවිට ඒගොල්ලෝ cookie එකක් store කරනවා
ඊට පස්සේ. ඒක ඇත්තටම unique visitors ලා බලන්නේ.
unique visitors ලා බලන්නේ. ඉතින් YouTube වල එහෙම ගැටලුවක් නැහැ. මම බලනවා නම් hit count එක වැඩ කරනවා. මමත් video දාලා තියෙනවා බලන වෙලාවට.
අපිට වරදින්නේ ඒගොල්ලන්ට තමයි වරදින්නේ කියන්නේ.
වරදින්නේ විදිහක් වරදින්න නැති වෙන්නත් බෑ. ඉතින් මේ වගේ දෙයක් නම
මේ ඊළඟට කාලින්ග තියෙන්නේ අපේ මේ ශ්‍රීශානු දැන් තති දෙකක් විතර නෝ මේක අහලානේ.
ඔව්.
මේ ඉතින් අපි අමාරු විදාන එක තමයි කරන්නේ සරි සරි
නේ. අර දැන් අර සමහර අය අපිටම කියලා කෝඩ් ලියා ගන්නත් උත්සාහ කරනවානේ, ප්‍රොජෙක්ට් ෆිටින් කරගන්නත් ගහ දෙන කට්ටිය. මේ දැන් ටෙක් කතා නිසා ගොඩක් ගොඩ ගිහිල්ලා තියෙනවා. මේ මොකද ටග්ගල් ප්‍රශ්න අපිට බාර දෙනවා. දැන් හර්ෂත් එහෙමයි PM වැඩක් කිව්ව ගමන් ටෙක් කතා වලට දානවා මේ රෂ්‍ය මොකද්ද කියලා. එතකොටින් අපේ කට්ටිය ඒකට උත්තර දෙනවා.
ආ එතන ත්‍රිෂානු අහලා තියෙන්නේ මේ ඉන්පුට් ටෙක්ස්ට් ෆීල්ඩ් එකක ටෙක්ස්ට් වැලිඩේට් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සිංහල යුනිකෝඩ් වලින් විතරක් මේක ටයිප් කරලා තියෙනවද කියලා වැලිඩේට් කරන්නේ කොහොමද? ඒකට මේ ක්ලයන්ට් සයිඩ් ස්ක්‍රිප්ට් එකක් හරි PHP වගේ එකකින් සර්වර් සයිඩ් ස්ක්‍රිප්ට් එකක් හරි ලියාගන්නේ කොහොමද? ඒකම මේ රෙස්ට්‍රික් කරන්නේ කොහොමද? ඉන්පුට් රෙස්ට්‍රික් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ටයිප් කරන වෙලාවට මේ ඒ අදාළ අකුරු විතරක් ඇතුල් කරන්න දෙන්නේ කොහොමද කියලා. ඒකට අපි පොඩි ස්ක්‍රිප්ට් එකක් හැදුවා. ඒක අපි දාමු සයිට් එකේ නේද?
ඔව් ඒක ඇත්තට අපි කරේ ක්ලයන්ට් සයිඩ් ස්ක්‍රිප්ටිං එකක් නේද
බුද්ධ වාස්තුවේ. ඒක ඒ කියන්නේ අපි පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරේ.
ඔව්.
ඒතර මේක කරන්න පුළුවන්. මේ
ඒකෙදි තියෙන අපි ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගන්න.
මේ අර යුනිකෝඩ් අර මේ කෝඩ් ලෙවල් මේ කියන්නේ.
ඔව් ඇත්තට යුනිකෝඩ් ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි
එන්ඩ් එකයි නේ.
ඔව් ඇත්තට අපි කරේ මේ අපේ සිංහල වලට දීපු රේන්ජ් එක තියෙනවනේ. ඒ රේන්ජ් එකේ ඒ කියන්නේ යුනිකෝඩ් වල හරිය ඔය රේන්ජ් එක මට මේ x එක නම් මතක නැහැ හරියට.
මේ කැරක්ටර් මැප් එකේ තියෙන ඒ කියන්නේ කැරක්ටර් ස්ටාර්ට් කැරක්ටර්ගේ ලොකේෂන් එක සහ එන්ඩ් කැරක්ටර්ගේ ලොකේෂන් එක.
ඔව් ඒකේ තියෙන අයන්නේ ඉඳලා අර කුණ්ඩලිය වෙනකන් මේ තියෙන රේන්ජ් එක. ඊට යටට ඇත්තටම දිනන ඒවට තව මේ කැරක්ටර්ස් ලොකේට් කරලා නැහැ අපි. ඒ වුණාට අපි මේ ෆුල් රේන්ජ් එකම චෙක් කරනවා. කියන්නේ ඉන්පුට් කරලා තියෙන කැරක්ටර් එක ඒ රේන්ජ් එකේ අතර එකක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් යුනිකෝඩ් කියලා ඒක ගහලා තියෙන්නේ. මේකේ දැවැ තව ගැටලුවක් එනවා මේ 0 with joiner කියලා එකක් පාවිච්චි කරනවානේ මේ යුනිකෝඩ් වල. ඒකෙදි කරන්නේ ඇත්තටම අකුරු කීපයක් එකතු කරනකොට ඒ කියන්නේ ඒකේ මේ width එක 0 කියන්නේ ඒ අකුරු එකතු වුණාට පස්සේ එක අකුරක් විදිහට තමයි ඒක දිස් වෙන්නේ. අපි හිතමු කයන්න එහෙම ගහනකොට ඒකට කයන්න අල්කිරීම රයන්න 0 with joiner එක තමයි රයන්න කියන එක එන්නේ. එතකොට තමයි මේ අපිට ඒක රයන්න විදිහට රෙන්ඩර් වෙලා පේන්නේ.
ඔව්.
හැබැයි 0 with joiner කියන එක තියෙන්නේ අපේ සිංහල රේන්ජ් එකේ නෙමෙයි. ඒක මේ කොමන් කැරක්ටර් එකක් හින්දා ඒක වෙන රේන්ජ් එකක තියෙන්නේ එළියේ. මේ ඒ වගේම 0 with non joiner කියලා තව කැරක්ටර් එකක් තියෙනවා. ඒක ඇත්තටම දැනට මේ මම මේක දසුන් ගිනුත් ඇහුවා. මේ මට ඇත්ත ෂුව නැති ඉඳලා දසුනුත් කිව්වේ මේ මේක දැනට සිංහල යුනිකෝඩ් වල භාවිතා වෙන්නේ නැහැ. ඒත් සමහර IME වල මේ ටයිප් කරගෙන යද්දී අර අපි දැන් කොම්බෝ මුලට ලියනවනේ. ඒ කියන්නේ ලියාගෙන යන විදිහට කොලේක ලියාගෙන යන විදිහට. ඒකට කොම්බෝ මුලට ගැහුවාම 0 with non joiner එකක් එක්ක තමයි කියලා මේ කොම්බෝ පෙන්වන්නේ.
ඔව්.
ඒකින්ද කොයිකටද අපි මේ ස්ක්‍රිප්ට් එකටත් ওই දෙකම දැම්මා. 0 with joiner එකයි 0 with non joiner කැරක්ටර් දෙකත් ඇතුළුව තමයි යුනිකෝඩ් සිංහල යුනිකෝඩ් රේන්ජ් එක ටෙස්ට් කරන්නේ. ඒකෙදි මේ ඒ කියන්නේ අපේ ඩෙමෝ එකේදි එක ෆීල්ඩ් එකක් තියෙනවා. ඒකෙදි යුනිකෝඩ් වලින් විතරයි ටයිප් කරොත් පෙන්නනවා මේ ඔයා ටයිප් කරේ යුනිකෝඩ් වලින් විතරයි කියලා. වෙන ඒවා ගහුවොත් ඒත් පෙන්නනවා. ඊළඟ එකේදී අපි කරේ මේ දැන් අපි හිතමු ස්පේස් එක කියලා. ස්පේස් එකට සාමාන්‍යයෙන් ASCII වල 32 කියන අංකය දීලා තින්නේ. මේ ඒකෙදි දැන් යුනිකෝඩ් රේන්ජ් එක විතරක් ටෙස්ට් කරොත් එහෙම අපිට ස්පේස් එකක් ගන්න බැරුව යනවා. ඒකම නැවතීමේදීත් ඒ වගේ මේ ඔය සංකේත එහෙම අපිට පාවිච්චි කරන්න බැරුව යනවා. ඉලක්කම් පාවිච්චි කරන්න බැරුව යනවා. ඒකින්ද අපි තව ස්ක්‍රිප්ට් එකක් ලිව්වා මේ
ඒක චෙක් කරන්න.
ඔව් යුනිකෝඩ් රේන්ජ් එකත් එක්ක ඒ වගේ අපි පාවිච්චි කරන සංකේත ටෙස්ට් කරන්න. ඒක ඇත්තනම් අපි සයිට් එකේ දානවා මේ ඕනි කෙනෙකුට. ඉතින් ඒක අරගෙන පාවිච්චි කරලා වැඩි දියුණු කරගන්නත් පුළුවන්. සර්වර් සයිට් එකේදීත් ඔය විදිහටම වැලිඩේට් කරන්න පුළුවන්. මේ තව දෙයක් කියන්න ඕනේ. දැන් මේක තව සංවර්ධනය කරන කට්ටිය ඉන්නවනම් මේ රෙගියුලර් එක්ස්ප්‍රෙෂන්ස් තියෙනවනේ මේ JavaScript වල පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදී මේ රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එක සිංහල වැඩ කරයිද කියලා කාට හරි පොඩ්ඩක් ටෙස්ට් කරලා කියන්න පුළුවන් නම් මෙච්චර මේ ස්ක්‍රිප්ට් ලියන්න ඕනේ නැහැ. එක ලයින් එකකින් ඔක් කරන්න පුළුවන් එහෙම වුණොත්. ඒක රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එකක් ලියලා මම ඇත්තටම ඒක පොඩ්ඩක් ට්‍රයි කරා. මේ වෙලාවක් තිබුණේ නැහැ මේ ඒක ගොඩක් එහාට යන්න. පළවෙනි පාරම වැඩ කරේ නැහැ. ඒකින්ද මම මේ සොලියුෂන් එකට ගියේ. මේ ඒකත් අපිට කවුරු හරි ටෙස්ට් කරලා කියනවනම් හොඳයි නේ කලින්. දාන්න බලමු මේකනේ ඊළඟ වැඩසටහනේ.
ඔව් ඒකත් ප්‍රශ්නයක් ඉදට අපිටම හිතන්නේ මේක කරන්නේ කොහොමද කියලා. අපිම ලියමු දේවල් බුද්ධි.
ඔව් අපි වෙලාවක් තියෙනකොට try කරලා බලමු පොඩ්ඩක් නේ.
ඉන්නට time එකක් තියෙද ඔයගෙ දෙයක් try කරලා බලන්න.
try කරලා බලන්න. ඔව් දැන් මම හිතන්නේ ශ්‍රීහාන්ට මේ මේක උත්තරයක් වෙයි නේද? එයාගේ
උමනාවට එයාගේ වැඩේ ගල්ලා දීලා තියෙනවා. ඔය කොපි ගල්ලා බේච් එකක් දාගන්න ඉඳලා
ඉන්නේ. එයාගේ වැඩේ ගල්ලා දුන්නා. අනේ දැන් ඔෆිස් ගිහලා වැඩ කරන්න පුළුවන්.
ඔය කියන්නේ ඇත්තටම මේ හොඳයි නේ අපිට ඔයගේ කට්ටියක වැඩ ටිකක් කරලා එතකොට මේ බුද්ධිකර වැඩ දෙන්නේ නැහැ කියන එක මේ ඇත්ත නේ. වැඩ දෙවිලා නැහැ මේක කර කර ඉඳලා තියෙන අදහසම.
නෑ නෑ දවස මේ කාලින් ඇත්තටම පැයකමාරක් විතර තමයි ඔකට මහන්සි වෙන්න උනේ. මේ ඒත් ඉතින් කරා.
ඔය ඉතින් වැඩකාරයන්ට අර ප්‍රශ්න
බොරු බෑනේ.
නෑ හරි අමාරුයි ඇත්තටම. JavaScript මං වැඩ කරන්න ගියාම මං කරන්නේ Google හොයලා තමයි ගොඩක්
කියවන්නේ මේ වැඩ කරන්නේ. අද හැබැයි මාත් මේ හෙන්න මේකක් කරගත්ත Java වලින් අර මට අර active window එකක් හදාගන්න මේ
අපිට ගුවන් ගල්ලා දෙනවා.
ඔව් මං හර්ෂයෙන් නම් කිව්වා මේ හර්ෂයට අගන්න මට කෝඩ් එකක් කිව්වා මේ TNT ගන්න තියෙන එක. එහෙම ප්‍රශ්න නැහැ. මොකද ඒලා මන්ට පස්සේ දෙරන්නේ මේ හර්ෂය දන ගහගෙන ඉඳලා දින අර PM
ප්‍රශ්න. ඔව් මට මොල් ටික පෙවුන්නේ නැහැ නේ මම
දන ගහ. අපි අර කරානේ මේ බුද්ධික දන හැදුවනේ අර මේ අපිට RS read එකක් නේද බුද්ධික. ඒක ගැන පොඩ්ඩක් කියමුකෝ මොනවාද බුද්ධික කළේ කියලා. ඉතින්
ඔය ඇත්තටම ඒකෙදි මේ තිබුණේ මේ අර ප්‍රොක්සිමිටි කාඩ් රීඩර් එකක්
නේ. ප්‍රොක්සිමිටි කාඩ් එකක් කියලා කියන්නේ ඇත්තටම මේ අර මේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි ID කාඩ් එකක්.
RFID
කාඩ් එකක්. මෙයාට ඉතින් ප්‍රොක්සිමිටි කියලා කියන්නේ. වෙන්නේ අර ඇත්තටම මේ දැන් ස්මාර්ට් කාඩ් කියලා කියන්නේ. ස්මාර්ට් කාඩ් එකක් වගේ ප්ලාස්ටික් කාඩ් එකක්, ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ. මේක ඇතුලේ පොඩි කොයිල් රවුමක් එක්ක මැද චිප් එකක් තියෙනවා. ඉතින්න්නේ මේකට මැග්නටික් ෆීල්ඩ් එකක් ආවහම මේකෙන් රේඩියෝ ෆ්‍රීකවෙන්සි එකක් ට්‍රාන්ස්මිට් කරනවා 2.5 ගිග් වගේ.
ඒකට
බැටරි මුකුත් ඕනේ නැහැ.
එහෙනම් ඇත්තටම ඒ කියන්නේ කාඩ් එක ඇතුලේ තියෙන කොයිල් එක මැග්නටික් ෆීල්ඩ් එකට ගියාම එතන කරන්ට් එක ජෙනරේට් කරනවා. ඒකෙන් තමයි ඒක ඇතුලේ තියෙන සර්කිට් එක ඔන්නේ.
සර්කිට් එක ඔන්නේල ඒකෙන් රේඩියෝ ෆ්‍රීකවෙන්සි එක ට්‍රාන්ස්මිට් කරනවා. ඒතකොට රීඩර් එකෙන් කරන්නේ ඇත්තට මැග්නටික් ෆීල්ඩ් එක ජෙනරේට් කරනවා. එතකොට මේ කාඩ් එකක් ළඟට ආවහම අරක ඩිටෙක්ට් කරන අර දැන් කාඩ් එක ලඟ වෙච්ච ගමන් කාඩ් එකෙන් මැග්නට් ෆීල්ඩ් එක නිසා මේ ඉලෙක්ට්‍රිසිටි එකක් ජෙනරේට් කරලා ඒකෙන් චිප් එක මේ වැඩ කළා අර රේඩියෝ ෆ්‍රීකවෙන්සි එක ට්‍රාන්ස්මිට් කරනවා. එතකොට රීඩර් එකෙන් මේක අරගෙන මේ කාඩ් එක ඇතුළේ මෙන්න ID එකක් නේ
බුද්ධිගේ. ඔව් කාඩ් එකේ ROM එකක තියෙන මේ නම්බර් එකක්. ඒකට ප්‍රොටෝකෝල් එකක් තියෙන කාලෙන් ඒක bit මන්ට මතක විදිහට bit 26
කි. 26 තිබේ
බුද්ධිගේ. bit නේ byte 26
කි. ඔව් byte 26. අන්තිම එක ඇවිල්ලා parity bit එකක්
නේ. ඔව් parity එකක් මේ ඒකෙන් ඒ කියන්නේ තමයි නම්බර් එක රිප්‍රසන්ට් කරන්නේ. මේ ඇත්තටම අපි කරේ ඉතින් ඕක මේ serial port එකට ගහලා
සීරියල් පෝට් එකෙන් අරගෙන මේක අපි ඩිකෝඩ් කරා.
ඔව් ඕනේ උනේ මේ අර කීබෝඩ් සිමියුලේෂන් එකක් කරගන්න. ඒ කියන්නේ ප්‍රොක්සිමිටි රීඩර් එකට කාඩ් එක ඇල්ලුවාට පස්සේ කාඩ් එකේ තියෙන නම්බර් එක කොහේ හරි කර්සර් එක තියෙන දැනක ටයිප් වෙන්න. අර ගොඩක් දෙනේ බාකෝඩ් රීඩර්ස් දැකලා ඇති. ඒව ඇදි වෙන්නෙත් ඔය දේ. ඒක තමයි ඕනේ උනේ. ඉතින් අපි කරේ මේ සීරියල් පෝට් එක රීඩ් කළා. ඒ නම්බර් එක රීඩ් කරගෙන ඊට පස්සේ ඇත්තටම අපි මේ visual basic වලින් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හැදුවේ.
ඔව්.
මේ මම හිතන්නේ ඒ කියන්නේ ඔය වගේ මේ තරලව එහෙම වැඩ කරගන්න එක හොඳයි නේද?
ඔව් ගොඩක් සරල. දැන් අන්තිමට implementation stage එකේ දුන්නේ application එක web based application එක. ඒක වැඩ කරන්නේ ඇත්තටම මේ අපි Google Chrome වලදී අර අපිට පුළුවන් application window එකක් හදාගන්න. ඒකට application window එකක් හැටියට තමයි මේක වැඩ කරන්නේ. ඒකට මේක කවුරු හරි අර ඇත්තන foreground එකේ දුවනවා. එතකොට අර card reader application එක කවුරු රැයිල කාඩ් ඩෙක් කාඩේ තිබ්බ ගමන් අර කාඩ් ID එක ටග් ගාලා වෙබ් page එකේ input text box එකක් තියෙනවා. මේකෙන් ටග් ගාලා අරගෙන ඒක අවශ්‍ය දැන්ට forward කරනවා. ඊට පස්සේ application එකේ function එකේදී web based application එක run වෙනවා.
ඔව් ඇත්තටම අපි ලියපු application එකේදී කරේ මේ serial port එක read කරලා අරගෙන හරි input එකක් ආවොත් එහෙම අපි අර ඒ කියන්නේ Windows API එකකින් keyboard එක simulate කරනවා. يعني key press ඒ කියන්නේ key press කියන එක key down එකයි key up එකයි scan codes ටික ඇහුවාම හරියට ඒකට කර්සර් එක තියෙන තැනක ගිහිල්ලා මේ ටයිප් වෙනවා ඒ කීබෝඩ් එක.
ටයිප් වෙනවා අපි ඒකට අමතරව එතෙන්ට අන්තිමෙන් ඒකට
එන්ටර් එකක්
දුන්නා.
එන්ටර් එකක් කරනවා.
සම්බන්ධ දන්න නැති කෙනෙක් අහන්නිට දන්ත්‍රදමල වගේ තියෙන්නේ මේක.
කලින් ඇත්තටම දැන් මේ කෝඩ් එකක් තෝරන්න අපිට දාන්න පුළුවන් නේද?
ඔව් මාත් කැමතියි බුද්ධික
අපි දාන්න.
මොකද අපි අර එතන පාවිච්චි කරා මේ ActiveX control එකක් මේ com
MS com කියන control
එක. MS com කියන එක. ඒක මේක ඇත්තටම Windows වල දුවන එක. මේ අපි ඒ කෝඩ් එක දාමු.
ඕක දාමු. මම හිතන්නේ දැන් ඔය ගොඩක් ඔෆිස් වල හැම ඔය ඔෆිස් වල හරි ඕනි දෙයකට ඔය වැඩේ පාවිච්චි කරන්න බුලන් අපි කරේ මේ ඇටෙන්ඩන්ස් සිස්ටම් එකටනේ.
ඔව් ඇත්තටම
RFID දැන් ගොඩක් යූස් කරනවා.
ඔව් RF රීඩර්ස් නම් අපි එතන සල්ලි දෙලගත් එකක් මේ ඊට ඉවර රීඩර් එක ඔය රීඩර් එක හදාගන්න මම දන්නන්නේ බුද්ධි කොච්චර කාලයක් ඔය රීඩර් එකක් හොයාගන්න
උත්සාහ කරා. ඔව් ඇත්තටම ඒ කියන්නේ ඒනෝ ලොකු ගණන් වලට තියෙනවා
ලොකු ගණන් වල තිබ්බට අපිට ඇත්තන කොම්පෝට් එකකට අවුට් එකක් ගන්න බැරි නහ හර්ෂ මේ වගේ සිම්පල් අවුට් එකක් ඒ කියන්නේ ගොඩක් ඒවා තියෙන එහෙනම් කම්ප්ලෙක්ස් API දාලා ඒගොල්ලන්
එහෙම දාලා ගොඩක් ඒවා තියෙන්නේ මේගොල්ලෝ සිස්ටම් දෙන්නේ
නේ ඔය සිස්ටම් එක ඔටෝමැටිකලි ලොග් වෙනවානේ
ඔව් ඉතින් ඊට වඩා අපිට ඕනනේ මේක රියල් ටයිම් ඩේටා ගන්න උපක්‍රමයක් තමයි අවශ්‍ය වෙන්නේ අනික සිම්පල් පොඩි රීඩ් එකක් ඒ විස්තරේ මේ අපි පොඩ්ඩක් මේකේ දාන්න නැතුව පොඩ්ඩක් වෙන්න දැන් අපි පොඩ්ඩක් අර කරන්න යනවනේ
පොඩ්ඩක් නොලෙජ් බේස් එක හදන්න යනකොට ඒකට දාමු
මේ වගේ දෙයක් කරාම මොකද වෙන්නේ කියලා මොකද ඇත්තනම අර අපේ ඔෆිස් එක ඇටෙන්ඩන්ස් තිබ්බ සිස්ටම් එක අපි පොඩ්ඩක් ඔටෝමේට් කරා මේ කට් යූසර් නේම් පාස්වර්ඩ් ගහන්න නැතුව අපි යූසර් ඩිෆිකේෂන් එක මේ ස්මාර්ට් ඒ කියන්නේ RFID කාඩ් එකකින් කරා
මම දැක්ක මේ ඔය user identification කරන්නේ නෙමෙයි දැන් ගොඩක් ඒවට RFID use කරයි කියලා ඉස්සරහට.
ඔව් RFID ගොඩක් පාවිච්චි කරන දැන් දෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැතුණාට මේ අර රෙදි කඩවල් වල එහෙම බඩු එළියට ගෙනියනටත් RFID පාවිච්චි කරනවා.
ඔව්.
ඔව්. හොරු ගෙනියනකොට
ඒක ටැග් එක ගලවන්නේ තියෙනුනට කෑ ගහන්න.
ඒක තමයි නේ. මේ බුද්ධික දැන් අලුත් එකක් තියෙනවා මේ ස්ටිකර් එකක් වගේ අලවලා තියෙන්නේ.
ඔව් ඒක ටැග් එකක් නෙමෙයි.
ඒක ටැග් එකක් නෙමෙයි වෙන්නේ සිස්ටම් එකෙන් දැන් පොත ගෙනියනකොට අපි කරන්නේ බාකෝඩ් එකෙන් රීඩර් එකෙන් මේ බාකෝඩ් එකට අල්ලනවනේ එතකොට සිස්ටම් එක විසින්ම අර RF ටැග් එකේ ID එක ඩිසේබල් කරනවා. එතකොට අර එලියට එන තැනදී මේ ID එක ගියාට
ප්‍රශ්න නැහැ. ඒක ගොඩක් සේෆ් නේද?
ඔව් හැබැයි මට මම මේ දැන් ටිකක් කල මම එක තැනකදී ඒ කියන්නේ මීට අවුරුදු 3කට විතර කලින් ඔයගේ සිස්ටම් එකක්ම තියෙන තැනකින් ෆස්ට් එකක් ගත්තා.
ඔව්
ෆයිස් එකක් ගත්තට මේ අය මේ ටැග් එක ගැලෙවෙන්නේ. ඇත්තටම මොකද ටැග් එක ගලවන්න ඕන ටැග් එක තියෙනවා. දන්නවද තියෙන ලොකු යකඩ ගැලලා තියෙන එක?
රෙදි කඩවල තියෙන.
මම මේ හදිසි වහින නින්දා මොබඩට දුවගෙන ගියා මේගොල්ලන් අර චෙක් කරන්න තැනින්.
ඔව්.
එලාම් එක මුකුත් ඇදුනේත් නැහැ. හැබැයි මට එළියට ගියාම තමයි තේරුනේ මේ යකඩ ගැලලක් මේකේ තියෙනවනේ.
බොරු දන්නේ නැහැ නේ ගලින් කරන්
දිවුවා. අර දිවුවට අර දුවනකොට එතන කට්ටේවා මේ ඕගේ සල්ලි දොලා දාන්න කියලා. හැබැයි ඉතින් එලාම් එක කොහොම හරි ඒ දුකින් එලාම් එක වැදුන්නේ නැහැ. අපෙන් මම ඇතුළට එනකොට අර කෑ ගැහුවා.
ආ කියන්නේ හයියෙන් ගියොත්
ඒ කියන්නේ හයියෙන් ඊට පස්සේ කඩේකින් බඩුවක් අරගෙන
එනවා. හොරගම් කරනවා නේද?
දුවලා යනවා.
අන්න හොඳ ටිප් එකක් කොමනාලි. දවසේ ටිප් එක.
ඒ වගේම කාලින් එමේ IBM හරි Dell හරි මොකක් හරි කම්පියුටර් එකක දිනවනේ RFID දාලා එවන එක.
ඔව්. මට මේ මතකයි මොකක් හරි ඔය මේ ආටිකල් එකේ මම කියවෝ ඒගොල්ලෝ අර මේ ලොගින් ප්‍රොසෙස් එක මේ ස්මා ඒ කියන්නේ RFID වලින් කරන්න පුළුවන්. මේ RFID ගැන කතා කරාම තියෙන මට තවත් යම් මතකදෙන මීට අවුරුදු 3-4 කලින් එක යුනිවර්සිටි එක ප්‍රොෆෙසර් කෙනෙක් එයාගේ ඇඟ ඇතුළට මේ RF chip එකක් දාගෙන තිබා. ඇත්තටම අතේ මිලිමීටර 10ක් විතර දිග RF chip එකක්.
ඔව්.
ඒතකොට මෙයා මෙයාගේ යුනිවර්සිටි එකේ හැමතැනම මේ RF reader සයිකල්ලා දොරවල් තියෙන තැන්. එතකොට දැන් මෙයා උදේ ඔෆිස් එකට එනකොට දොර ඉබේ ඇරලා good morning කියලා එයාගේ නම කියලා identify වෙනවා. එතකොට එයා කාමරයට එනකොට light දාලා දොර ඇරිලා computer on වෙලා
කතාව කම්පැනි කරවන්න හොඳයි නේ.
ඔව් ගොඩක් එයා ගොඩක් research කරලා ඒක ගැන ලියලා තිබ්බා. මේ ඉතින් අර කියනකත් ගොඩක් හොඳයි.
මම identification ගැන කියනකොට මතක් වුණේ මම දැක්ක සයිට් එකක් තියෙනවා මේ ඒකේ පුළුවන් ඕනෙම තමන් ගාව තියෙන භාණ්ඩයක් හෝ සතෙක් හෝ මොන හරි දෙයක් හැමදේම ඒ සයිට් එකේ register කරන්න පුළුවන්.
ඔව්.
register කරපුවොත් මේ සයිට් එකෙන්ම අපිට පුළුවන් tags හරි stickers හරි download කරන්න. එතකොට ඒක අලවලා ඒ හැම භාණ්ඩෙම මේ ඒ ඒ සයිට් එකේම අපිට description දෙන්න පුළුවන්. ඒකේ අදහස තමයි නැති වුණොත් එහෙම ඒ බාණ නැති වුණොත් කවුරු හරි හොයාගත්තොත් අර සයිට් එක මාර්ගයෙන් හව අර මේ ඒ ID එක ගහපුවම මේ කාගෙද කියලා සයිට් එක වැටෙනවා.
ඔව් ඒ වගේම මේ පිටරටවල ගොඩක් පාවිච්චි කරන මේ සුරතල් සතුන්ට ඒ කියන්නේ බල්ලන්ට පූසන්ට මේ RF tag එක දැන් ගොඩක් ඒගොල්ලන්ගේ පිටරටවල තියෙනනේ අර කොළ එකක් තියෙනෝනේ කියලා මේ සතෙක් ඇති කරනවා නම් කොළ එකක් සහ යටයි
ඉන්ටිග්‍රේෂන්
එකක් තියෙනවනේ. ඉතින් මේ වගේ සත්තු ගලව ගන්නවා මේ කොළරවල තියාගෙන මරින්ද මේගොල්ලන්ට ඉන්ජෙක්ට් කරනවා දැන් අර RFID chip එකක් මේ බෙල්ල පිටිපස්සේ ඒක. ඇත්තම සතාට මුකුත් ඒ කියන්නේ වද හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ ඒගොල්ලන්ගේ සෙන්ට්‍රලයිස් ඩේටාබේස් එක රෙජිස්ටර් කරනවා. එතකොට මේ වගේ සතෙක් නැති වෙලා දැන් ඒගොල්ලන්ගේ අර පවුන් කියලා එහෙම තියෙනවනේ. ඒ කියන්නේ සත්තු ඒ කියන්නේ බල්ලෝ එහෙම දැක්කොත් එහෙම අරන් ඇවිල්ලා මේ තියාගෙන ඉන්න තැන් තියෙනවා ලංකාව වගේ නෙමෙයි. අර බලු යන්නේ නැහැ නේද? මේ වගේම එකක් ඇවිල්ලා අල්ලගෙන ගිහිල්ලා මේ තියෙනවා. එතකොට ඉතින් අර ඒගොල්ලෝ RFID ඩිෆිකේෂන් එකේ මේ සතා වන්දරගෙන අයිතිකාරය කවුද කියලා හොයාගෙන මේ අයිතිකාරයට දෙනවා.
කලින් මේ දැන් ඔය වගේ දේවල් කියනකොට මේකට අදාළ නැති වුණත් මටත් මේ එකපාරටම දෙයක් මතක් වුණා. මේ පහුගිය සතියේ බලපු දෙයක් මේ Amazon.com එකෙන් හදපු iPhone ඇප්ලිකේෂන් එකක් තියෙනවා. මේ ඒගොල්ලෝ එතන මේ ලස්සන වැඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට මොනවා හරි shopping කරන්න ඕන දේක photo එක අරගෙන iPhone ඇප්ලිකේෂන් එකට දැම්මම ඒගොල්ලෝ කියන්නේ විනාඩි 5ක් පැය 24ක් ඇතුළත කාලෙකදී ඒගොල්ලෝ image recognition කරලා අපිට ඒ ෆොටෝ එකේ තියෙන දේවල්ට අදාළව විකුණන්න තියෙන දේවල් දාලා දෙනවා කිය. මේ ඇත්තටම ඒක ටෙස්ට් කරලා බැලුවා අපි වැඩ කරා ඒ විදිහට. ඒ කියන්නේ මොන හරි දෙයක ෆොටෝ එකක් ගත්තාම අපි හිතමු
image recognition දෙයක්.
ඔව් image recognition. අපි හිතමු ලැප්ටොප් එකක් ගත්තා කියලා ෆොටෝ එක. එයා ඊට පස්සේ ලැප්ටොප් වලට අදාළව අපිට ඒ කියන්නේ iPhone application එකේ ගිහින් බලනකොට තියෙනවා මේ මෙන්න මේ ලැප්ටොප් තමයි විකුණන්න දෙන්නේ එහෙම කියලා.
ඔව්. ඔයගෙම එකක් මාත් දැක්ක බුද්ධික මේ ඉන්ටර්නෙට් එකේ තව සයිට් එකක් තියෙනවා. දැන් අපි හිතමු අපි ගාව මොකක් හරි ඡායාරූපයක් තිබ්බා කියලා. මීට සමාන දේවල් අන්තර්ජාලයේ තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන් සයිට් එකක් තිබ්බ නේද තිල්න. මතක ඇති
අපි
මේ
ඒකේ link එක මටත් දෙන්න මම.
මොකද මලින්ද ඔය ගැන blog එකක් කියලා තිබ්බා මතක මට.
ඊම ගාලින්ගේ Amazon ඒක ගැන කතා කරද්දි මම ඊට පස්සේ ඒකේ තාක්ෂණික පැත්ත පොඩ්ඩක් බැලුවා. මේ ඒකෙදි ඒගොල්ලෝ Amazon web services කියලා දැන් service ගොඩක් තියෙනවා. මේ ඒකෙදි ඔය කියන service එකත් කියන්නේ ඒගොල්ලෝ ඕක image recognition වලට නෙමෙයි define කරලා තින්නේ. කියන්නේ මේ අපි මිනිස්සෙක් ඉන්වෝල් වෙලා කරන්න ඕන වැඩ කරගන්න තමයි මේ වගේ ඒ කියන්නේ intelligence service එකක් හදලා තින්නේ. ඒක අපිට යූස් කරන්න පුළුවන් ඒගොල්ලෝ ඒක commercial service එකක්. ඒ වුණාට ඒගොල්ලෝ web service එකක් විදිහට අර අපි cloud computing ගැන එහෙම කතා කරන්නේ කිසදී ඒ කියන්නේ cloud computing වලට හොඳ උදාහරණයක් තමයි ඒක. ඒ සර්විස් එක අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ඒකට link එකක් එහෙම දාමු වෙනන්නේ.
ඔව් ඒක තමයි. මම මටත් ඒක බලන්න ආසයි දෙන බුද්ධි කිව්වොඩස් මොකද්ද කියලා. Amazon කියන්නේ ඇත්තනම ලෝකේ ලොකු පෙරලියක් කර මේ සමාගමක් ඇත්තරෝ නේද?
ඔව් නේද. මුලින්ම ඒ කියන්නේ පොඩි පොත්පත්ක් විදිහට පටන් අරගෙන
දැන් ඒ සමාගම ගැනද මතක් වුණේ මේ ආරංචිය තියලා නේද? Sun company එක IBM එකෙන් ටේක් ඕවර් කරනවා.
ඔව් එතකොට MySQL උත් IBM එක දැන මං බැලුවේ දැන්.
ඔව්
මොකෙන් මොකක් වෙයිද කියලා මොකද
අර Java සහ Sun මේ දෙවියන් වගේ සලකන කට්ටියට හුඟක් රිදිලා තියෙන මේ දවස්වල මං දැකලා තියෙන ස්ටේටස් එකක් දැන් ඉන්නවා.
මේ මොකද IBM සමාගම ගත්ත කියන්නේ ඕක ලොකු පෙරලියක් වෙනවා අනිවාර්යෙන්. Solaris වලට ගොඩක් කියලාට
ඒගොල්ලන් ගොඩක් ඇහැතියන් ඉන්නේ Solaris system එකට.
ඔව් මොකද Solaris දැන් open source කරලා තියෙනවා. මොකද IBM අය ගොඩක් පසුපස්සෙන් ඉන්නේ ගත්තා මේ operating system ගැන. මොකද ඒගොල්ලන්ගේ OS 2 අරවමයා කියලා තිබ්බට මේවා
එතකොට
AS 400 වගේ system ආවට මේගොල්ලෝ අන්තිමට මේ ඒගොල්ලෝ ඒවා එච්චර ජනප්‍රිය වුණේ. ඉතින් මේක නිසා මේ Solaris කියන මොකද Solaris කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන ගොඩක් ස්ටේබල් ඔපරේටින් සිස්ටම් එකක දෙයක් තමයි පිළිගන්නේ. මොකද දැන් උදාහරණයක් ගත්තොත් NASA වල ක්‍රිටිකල් ඇප්ලිකේෂන් ක්‍රිටිකල් මැතමැටික්ස් එතකොට දැන් උදාහරණයක් ගත්තොත් එහෙම නිව්ක්ලියර් මේ එක්ස්ප්ලෝෂන්ස් වල මැතමැටික්ස් ඒ වගේ දේවල් ගොඩක් කලාවට කරන්නේ Solaris machines වල. මොකද ඒගොල්ලෝ කියනවා ඒ applications එකක් ගත්තත් ඒ වගේ mathematical calculation එකක් ගත්තත් accuracy ගොඩාක් වැඩි
කියන්නේ. මොකද ඒගොල්ලන්ගේ මේ processors ඒවා හුඟක් හොඳයි නේ.
ඔව් ගොඩාක්
වැඩ spark. data centers බැලුවත් නේද ගාලේ ගොඩාක් තියෙනවා. ලංකාවේ වුණත් ඔය mobile කියන්නේ GSM switching application වුණත්
ගොඩාක් වෙලාට
sun ඒවා තමයි දුවන්නේ නේ.
තමයි දුවන්නේ. මොකද ඔය දුවන processor උතර risk architecture එකේ process තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. මේ මොකද එතකොට processor එකට දෙන instructions ප්‍රමාණය ගොඩක් අඩුයි. කියන්නේ complex නෑ instruction එක. එතකොට හැමදාම complex නෑ කියන්නේ හර්ෂ වෙන්න පුළුවන් වරදි ප්‍රමාණය ගොඩක් අඩුයි. දැන් ඒ කියන්නේ හැමදෙසම සරලව කියනකොට එයාට වරදින්නේ
නෑනේ.
දැන් අපි භාවිතා කරන ඔය computer අපේ පරිගණක කරලා තියෙන යා තින්නේ මේ complex instruction sets. ඒක නිසා ඉතින් ඕවට අර complex instruction එකේ තියෙන්න පුළුවන් වරදි තැන් පොඩ්ඩක් වැඩි. ඒක නිසා තමයි දැන් ගොඩක් වෙලාවට ගොඩක් කාලයකට කලින් macOS දිව්වෙත් මේ risk කියන architecture එකට. මේගොල්ලෝ මේ Intel වලට මාරු වෙන්න කලින්. ඉතින් දැන් කට්ටිය ගොඩක් කියන මේ Intel හින්දා Mac පොඩ්ඩක් macOS එකක් ටිකක් stable නැතිලා තියෙනවා. ඒ වගේ කියලා. ඔය Mac-ui Solaris-ui ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේ උදාහරණෙදි මේ kernel ඔක්කොම එකයි. මේ ඔක්කොම කට්ටියම ගොඩක් වෙලාවට මේ අර ඇත්තටම මේ Berkeley Unix එකෙන් කැඩිලා ආපු kernel එක තමයි පාවිච්චින. දැන් ඇත්තටම true unix හැටියට ගන්න Solaris තමයි. කියන්නේ දැනට කියන්නේ මොකද මේ උඩින්ම කැඩලා ආපු නිසා ඒක AT&T laboratory වලින් හදලා Solaris වලට ආව මේ kernel එක දැනට ඇත්තටම unix වලට 99%ක සමාන kernel එකක් තමයි දැනට Solaris වල තියෙන්නේ. Solaris බලලා ට්‍රයි කරන්න කැමතිය ඉන්නවා නම් ඕපන් සොලාරිස් තියෙනවා. මේක සාමාන්‍ය PC එක x86 වල දාන්න බලන්න. සාමාන්‍ය PC එකක්
ගන්න. නොමිලේ වෙදහරනෝ නේද
ගන්න. නොමිලේ ගන්න පුළුවන් බුද්ධික.
ඒ වගේම මේ මම හිතන්නේ පහුගිය දවස්වල තිබුණා මේ CD එක එවනවනේ.
ඔව් CD එක. ඒක
ship it to Ubuntu වගේ.
ඔව්. හැබැයි සොලාරිස් වල තියෙන ලොකුම දොරලකමන් තමයි මම දැකපු එක. මේගොල්ලන්ගේ මේ ෆයිල් සිස්ටම් එකේ ලොකු අඩුපාඩුවක් තියෙනවා වගේ බුද්ධික අපිට තේරලා තියෙනවා. මේ මොකද අත් ඔෆිස් එකේ තව ස්පාක් සිස්ටම්ස් එකක් පාවිච්චි කරනවා. මේ මේවා ඔන් කරලා තියලා වැඩ කරනකම් කිසිම ගැටලුවක් නැහැ. හදිස්සියේදී හරියට ප්‍රොසීඩ් එකක් නැතුව අපි ෂට් ඩවුන් කරන්නේ නැතුව මේ ඔෆ් වුණොත් එහෙම ගොඩක් වෙලාවට බූට් වෙන්නේ නැහැ කියන එක 90%ක්ම ෂුවර්. ඒකේ මොකද
රිකවරි නැහැ.
මගේ ඉහි කෙස් කාන්ට මම ඔය සොලාරිස් මැෂින් ඉන්ස්ටෝල් කරලා දිනවා මේ එක කාලය. හැමදෙස්සෙම මොකද අපි ඒව අර ප්‍රොජෙක්ට්ස් එකක් වැඩ කරනකොට දැන් ඔයයි අර NIS එක පාවිච්චි කරලා සමහර එක මැෂින් එක ලොග් කරලා තමයි වැඩ කරන්නේ. අදිශේ මාක් කරලා කවුරුරගේ කෝප් කරත් එහෙම මැෂින් එක වයි අනිවාර්යෙන් බූට් වෙන හැටවල ඉතින් ආයි ස්කෑන් ඩිස්ක් එකක් දාලා ඒ වගේ කරලා තමයි ඔන් කරන්න ඕනේ. හැබැයි දැන් නම් ඒක ඇටලුව නැහැ ගොඩක්.
ඔය මේ නොබලේ ෂිප් කරනකො උබුන්ටු මතක කරන උබුන්ටු බීටා වර්ෂන් එකක් ඇවිල්ලා නේ.
ඔව් 9.04 නේද? ඒක බීටා එක දැන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේ චුට්ට කාලයකට කලින් ඇල්ෆා තමයි තිබ්බේ.
ඔව්.
ඒසෙක මේ ළඟදී බීටා ඇවිල්ලා තියෙනවා. ඔව් උත්සාහ කරලා බලන්න පුළුවන් කට්ටියට. මේ අන්තිම වශයෙන් අපි ඉවර කරන්න කලින් තියන නේද කොහොමද මයික් එකක් චෙක් කරගන්නේ කියලා බුද්ධික.
ඔව් එතන මේක අපි මලින් තඳුනා දීපු එක. මේ
මලින් කලින් සැරෙත් මේ මයික් එක වැඩ කරන්න දු.
ඔව් මලින්ස අපි මලින්ටට හොයලා දුන්න පොඩි ක්ලිප් එකක් ඇත්තටම මේ
එතනම
ගීක් කෙනෙක් කොහොමද මේකක් චෙක්
කරන්නේ මයික් මේකටම. ඔව් ඊට පස්සේ මම ඊළඟ වැඩසටහනේ මලින් දෙයි නේ.
ඔව් මලින් දෙයි.
මේ දැනට මේ කට්ටිය මේක අහන්න අපි ඊළඟ වැඩසටහනේ තව ටික විස්තර කියන්න මේ ගැන.
ඔව් මේක ගැන කතා කරාම කට්ටියට කමෙන්ට් කරන්න බලලා අපේ Google group එකක් අපි start කරලා තිනවා. කට්ටිය එකට join වෙන්න අපි අදහස් බෙදාගමු. ඒකම අපිට මේ knowledge base එක හදන්න උදව් කරපු කට්ටියට බොහොම ස්තුතියි.
අපිට මේ email එකක්
කට්ටියට. ඔව් ඒක තමයි මේ අපි දිරිගන්නන ගොඩක් කට්ටිය. එහෙනම් මෙන්න මෙහෙම තමයි සැබෑ ගීක් කෙනෙක් මේ චෙක් කරන්නේ මයික් එකක්. ඒ කියන්නේ මයික් එකක් චෙක් කරා. මොකද අපි ඇත්තට මයික් එකක් චෙක් කරන ක්‍රමේ ගොඩක් වැරදි දිනනවා කියලා තේරුනේ මේකෙදි තමයි.
හෙලෝ 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 යෝ සප් බ්ලා බ්ලා ඇස්කින් ද ෆ්‍රීකින් මයික්.
ඔව් එහෙනම් ඉතින් අද වැඩසටහන මෙන් ඉවර කරනවා. මේ ලබන සතිය හම්බ වෙමු අපිනේ. හැමෝටම සුභ සතියක්
නේද? සුභ සතියක්.